अभिनव मंत्री रहेंगे नील प्रतिज्ञा। एल के जगत प्रियंकर मेत्तुमा,
श्रीलंका प्रजातांत्रिक समाजवादी जनवादी आंदोलन व्यवस्था आरक्षा अनुगमनीय करने बावजूद श्रीलंका के देशीय तुल जन्म राज्य के दिन पर जेलिंग में हो अन्य कार्य की श्रीलंका तुल दी हो इन पीटर दी आधार दी में अनुकल दी में अनुग्रह दी में मुदल दी में दायित्व दी में हो देशना के लिए मन गौरव बहुमान युक्त प्रकाश को प्रतिज्ञा
शंकर निवेदन। श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज आंडुकम व्यवस्था हेत्तनम व्यवस्थापकार विश्वविद्यालय जनवरी दिन समतकरणीय तुली नतिबन्ना ऊ अंतर्जातिक निरवलकरण गिवसुम पिलिगनी में सह बलात्मक किरीमे सह नुतारी संशोधन नमति पनत्केटुम पत्तल सह विश्वविद्यालय फिब्रवरी पलवण दिन जातिक जल शास्त्रीय शास्त्रीय अधिकरण विनिश्चय कार्यकट आयतने अपहास क्रीम सह मार्गतक मूल सुरक्षित भाव पिलिमंद पनाट केटुम पत्र साहति के सफाकर भाव तुम कमेत्ति विश्व विश्वयात्र जनवरी विशुतुन दिन मागे निवेदने संधान पेत संहाय सह विश्व विश्वयात्र जनवरी विश्वयात्र दिन मागे निवेदने संधान पेत संहाटट अमतरव आंडुक व्यवस्था एकस्य विषय के एक व्यवस्था प्रकार त्रस्त विरोधी नमति पनाचेटुम पत्र संबंधी श्रेष्ठाधिकारीयक पीठपत मावित लभियति भव पार्लिमेंटरी धनुंदीमट कमेत्ति पार्लिमेंटरी स्थावर नियोग एकस्य 43 प्रकार नववेनी पार्लिमेंटरी पश्चिमी सभावारे सेवे क्रीम पिनिस मतु संधान पार्लिमेंट मंत्रीवरयान सभापति नामावलियट अतुल क्रीमट माविसिन नाम कर तिबेन भव दानोन कमेत्ते SMS मुशारफ मेत्तुमा वेलुकुमार मेत्तुमा मयंत दिशानायक मेत्तुमा इमरान महरुख मेत्तुमा हर्षन राज करुणा मेत्तुमा रोहिणी कुमारी विजयरत्न महात्मी हेशा विथानगे महता कोकिला गुणवर्धन महात्मी प्रेमनाथ सी दुलवत्त मेत्तुमा नीतिज्ञ वसंत्याप्प भंडार मेत्तुमा शानिक्यन राजपुत्रन रासमाणिक्कम मेत्तुमा नीतिज्ञ मधुर विथानगे मेत्तुमा वीर सुमन वीर सिंह मेत्तुमा समान प्रिय हेरत मेत्तुमा आचार्य हरणी हर अमर सूर्य मेतनी गरु जगत समृक मेत्व उत्तलम डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री गरु सनत निशांत महतागे अभाव मे पार्लिमेंट मा दन्नासीटिने इतामत कनगाटुनी इतमागे हदिसे अभाव प्रिबंध अपतिशे कनगाटुन मेम गरु मंत्रीवरे आगे पाउले आयवित अपगे सातिशे संवेगे प्रकाश कर पार्लिमेंट विनियन मम दंडुन कमेत्ति मे पिलिबंध शोक प्रकाश योजना मतु दिने कदी पार्लिमेंटरी इदिरिपत करनु एत श्रीलंका पार्लिमेंटरी वेतरधारी तनतुर संधा नियोज्य वेतरधारी अधिकार गे कुशान संपत् जयरत्न महता विस्साय विशिहातर जनवरी 31 दिन सिर बलपैत्न पारधि पत्कर लभ्यति भव पार्लिमेंटर दंडुन कमेत्ति। ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 සහ 2019 වර්ෂය සඳහා සීමා සහිත ලංකා සීනි පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාල සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2024 ජනවාරි 11 වෙනි දිනැති අංක 23-66 අදීර 19 දරන අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා ඇති පැවිදි ඇති බලතල අනුව 2024 පෙබරවාරි 3 වෙනි දිනත අංක 23-69 අදීර 58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා ඒ උපලේඛනයේ පළ කරමින් කරලද ප්‍රකාශ මම ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සාධිපත්‍ය කල්මනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව විත් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
ගරු වරාය හා නායක ගුණසේවා අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද වාර්තාවේ මුදම් පහසුකම් බහලු මංගන වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වනජීවී හා වන සම්පත් රක්ෂණ මාතුමි.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනේරින් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය.
ගරු කථානායකතුමනි, 218 අධිකාරියු විෂ වර්ග අබින්ස හා අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතේ 77 අයන්න 6 වගන්තිය සමග කියවිය යුතු 80 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 නොවැම්බර් 27 දිනෙති අංක 2361 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අදාළ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජන මර්ධන නියෝජ්‍යාතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මධ්‍යම තරුණ උරුමය හා නූතන පුරවැසියා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව භාණ්ඩ සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉදිරි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සීමා සහිත ලංකා ගල්අඟුරු පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 224 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරප්‍රසාද, උපක්ෂ නායකතුමනි.
අවස්ථාව දෙන්න ගරු අධ්‍යාපන ඇමතිතුමාට මේ කාරණාව මම ඊට ඉස්සෙල්ලත් යොමු කරා. රෝහිණි කවිරත්න මැතිණියත් මේක යොමු කරා. ඔබතුමා දන්නවා මේ පොලී රහිත ණය වැඩසටහන අපේ රටේ තරුණ ප්‍රජාවට ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවල පොලී රහිත ණයක් හරහා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීම. ඒක පහුගිය කාලේ අත්හිටවලා තිබිලා අපි ඒක පාර්ලිමේන්තුවේ මතු කරලා සීමල පිටිය ඇමතිතුමා දුන්නා පොරොන්දුවක්. ඒක ක්‍රියාත්මක කරනවායි කියලා. ඒක ක්‍රියාත්මක වෙන මොහොතේ මේ අවස්ථාවේ KIU සහ Horizon කියන ප්‍රයිවට් යුනිවර්සිටිස් දෙකේ ප්‍රශ්නය ඔබතුමා දන්නවා. ඒ දූදරුවන් රෙජිස්ටර් වෙලා හමාරයි. දැන් කෝස් එකක් පටන් අරගෙන ඒ අයට ලැබිය යුතු ණය ලැබිලා නැහැ. ඒ වගේම ලැබෙන උත්තරය තමයි ණය ලබා දීම සඳහා අනුමැතියට මේක මහ බැංකුවට යවලා තිනවා උපදෙස් ලබා දෙන්න දෙයි කියලා රාජ්‍ය බැංකු දෙකට, ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි. එහෙමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබුණා ඔබතුමත් සාකච්ඡා කළා මේකට විසඳුමක් ලබා දුන්නයි කියලා. හැබැයි විසඳුම තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ පොලී රහිත ණය ඒ දූදරුවන්ට ලැබිලා නැහැ. දැන් රෙජිස්ටර් වෙලා හැබැයි දැන් කෝස් එකක් පටන් අරගෙන. ඒතර KIU එකේ Horizon එකේ මේ රෙජිස්ටර් වෙච්ච දූදරුවන්ට ඉතාමත් ඉක්මනින්මේ ණය නිකුත් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ මොකද දැන් කෝස් එක පටන් අරගෙන මුදලුත් නැහැ. ඒ අයට ඇතුළට එන්න දෙන්නේ නැහැ. රෙජිස්ටර් වුණත් ඇතුළට එන්න දෙන්නේ නැහැ මේ පොලී රහිත ණය ලබා නොදීම තුල. ඒ නිසා රජය මැදිහත් වෙලා කරුණාකරලා මේක අදහෙටම විසඳන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරන ලද ප්‍රශ්නය මීට පෙර අවස්ථාවත් එතුමා මතු කළා. මේ ණය යෝජනා ක්‍රමය මුලින්ම ආරම්භ කළේ 2017 වර්ෂයේදී වර්තමාන ජනාධිපතිතුමා එදා ඒ රජය මගින්. දැන් මේ 7 වෙනි කණ්ඩායම තමයි බඳවා ගැනීමට නියමිතව තිබෙන්නේ. කණ්ඩායම් 6ක් අවසන් කළා තියෙනවා. මේ වර්ෂයේත් 5000කට ආසන සංඛ්‍යාවක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල දරුවන්ට උපාධිය ඇදෑරීම සඳහා පොලී රහිත ණයක් ලබා දීම සඳහා ලංකා බැංකුව සහ මහජන බැංකුව කටයුතු කළා. මේ ප්‍රශ්නේ මතු කළාන් පස්සේ ඊට පසු දිනම වගේ මම සාකච්ඡාවක් ඇඳෙව්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ. ජනාධිපති ලේකම්තුමත් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවන් ඇතුළු ඒ පිරිසත් භාණ්ඩාගාර නිලධාරීන් සම්බන්ධ වෙලා ඒකට විසඳුමක් ලබා දුන්නා. ඒකේ ප්‍රධාන හේතුවක් වුණේ පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම්වල 200ක පමණ පිරිසක් ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා. හැබැයි මම පැහැදිලි කරලා දුන්නා පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම් උපාධි අවසන් කරනකොට 18-19 වෙලා. එතකොට මේ COVID-19 ප්‍රශ්නේ රටේ මතු වුණා. අවුරුදු දෙකක් තිස්සේ ඈට විවිධ දුෂ්කරතා තිබුණා. ඉතින් ඒක නිසා ණය අය කර ගැනීම දැන් දහස් ගණනක පිරිසකෙන් 200ක් හෝ ඊට මදක් වැඩි පිරිසක් කියන්නේ මේ ප්‍රතිශතාත්මකව එච්චර ලොකු පිරිසක් නෙමෙයි. ඉතින් ඒක බැංකුවේ රිකවරිස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක පියවර ගන්න ඕනේ. ඒ ණය අය කරගන්න. ඉතින් ඒ පාරේ ඒගොල්ලෝ යෝජනා කළා. ඊට අමතරව මේ අලුතෙන් තව අපකරුවන් දෙදෙනෙක් බැංකුව විසින් ඉල්ලන ආකාරයේ අපකරුවන් දෙදෙනෙක් දෙන්නයි කියලා මේ ණයමුදල දැන්ට පත්වගෙන යන්න. ඒක අවසන් කළා තිනවා. ඒකේ තොරතුරු එවලා තිනවා ගිය සතියේ. ඒකට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මමත් මුදල් අමාත්‍යාංශයත් අත්සන් කළා. කැබින් පත්‍රිකාව සූදානම් කළා තිනවා. ඒ අතරතුර අපි දැනුම් දීලා තිනවා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් KIU ආයතනයට සහ Horizon ආයතනයට මේ දරුවන්ව මග තියන්න එපා, මේගොල්ලන්ව අරගෙන යන්න. අපි මේ කටයුත්ත නීත්‍යානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කළා තිනවා. ලංකා බැංකුවත් එකඟ වෙලා තිනවා. ඒ ගැරන්ටර්ස්ලා ගත්තාන් පස්සේ ඒ ටික දිගට රිලීස් කරන්න. ඒ නිසා මා එතකොට සති 2-3ක වගේ වැඩක් තින්නේ මෙතන. ඒ නිසා මමත් නැවත වතාවක් අද දැනුම් දෙන්නම්. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතිරේක ලේකම් මාර්ගයෙන් මේ විශ්වවිද්‍යාල දෙකට මේ දරුවන්ව අඛණ්ඩව මේ පාඨමාලාවට යන්න අවසර දෙන්න කියලා.
අරු අමාත්‍යතුමනි, බොහොම ස්තුතියි මැදිහත් වීමට. හැබැයි මෙතන ගැටලුවක් තිබෙනවා. කොහොමද එක්තරා ළමයි කණ්ඩායමක් ණය නොගෙවපු නිසා ලියාපදිංචියක් ලැබපු ණය අයිතිවාසිකම හිමි වෙනත් දූදරුවන්ට ඒක කොහොමද ඒක නිකන් දඩුවමක් හැටියට පිනලයිස් කරන්නේ? නෑ, හරි, ඒක තමයි. ඉතින් මම කියන්නේ ගරු ඇමතිතුමා, ඔබතුමා දන්නවා ඇති, මම මේක විශාල වශයෙන් කියන්නේ. නමුත් ඔබතුමා හොඳින් දන්නවා
පීපල්ස් බෑන්ක් එකයි බෑන්ක් ඔෆ් සිලෝන් එකයි මහා පරිමාණයේ ණය ලබා දුන්නු කෝටිපති ව්‍යාපාරිකයෝ ණය ගෙවන්නේ නැතුව ගැරන්ටර්ස්ලා නැතුව ඒවා දීලා තියෙනවා. එතන බලපතල වරදක් වෙලා තියෙනවා. එතකොට මේ දරුවන්ට ඇයි මේ ණය ලබා දීමේදී මීට පෙර ණය අරගෙන නොගෙවපු වෙනස් අයගේ ඒ වරද මේ අය පිට පටවන්නේ? අනිත් කාරණාව හොරයිසන් ආයතනයි මම පිළිගන්නවා KIU ආයතනය ඒවා පෞද්ගලික අධ්‍යාපනික ආයතන. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයත් ඔබතුමත් ඒ වගේම බැංකු ශේෂ්ත්‍රයත් යම්කිසි ගැරන්ටි එකක් ඒ ආයතන දෙකට දීලා තියෙනවා නම් ඇයි මේ රෙජිස්ටර් කරපු දරුවන්ව ඇතුළත් කරන එක නතර කරන්නේ? ඉතින් මම ඔබතුමාගෙන් එහෙනම් ඒ කියන්නේ රජය පිළිබඳ ක්‍රෙඩිබිලිටි ප්‍රශ්නයක් තියෙනවා. විශ්වාසනීයත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සති දෙක තුනක් දරුවන්ට බලාගෙන ඉන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ කෝස් එක නෑ පොඩ්ඩකින් නෑ නෑ ඒගොල්ලන්ගේ කෝස් එක දැනටමත් පටන් ගන්න තියෙන්නේ. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අදම වැඩේ කරන්නකෝ. එච්චර අදම වැඩේ ක්‍රියාත්මක කරන්නකෝ.
හරි. ඔව් සභානායකතුමා.
ඔව් මෙතුමා මගෙන් අහපු ප්‍රශ්න දෙක මම බැංකු නිලධාරින්ගෙන් ඇහුවා. මොකද මමත් බැංකුවේ අවුරුදු 8ක් ඉඳලා තියෙනවා. මම බැංකු විභාගයත් ඉවර කළා තමයි නීති ක්ෂේත්‍රයට ආවේ. එතකොට මම එතුමල්ලගෙන් ඇහුවා දැන් පාස්ටි උදාලා තිනවා මෙච්චර ගන්න. සමහර ණය දැන් මේ මාසේ දුන්නු නම් ඊළඟ මාසෙ ඉඳලා ඩිෆෝල්ට්. එතකොට ක්‍රෙඩිට් ඔෆිසර්ගේ වරද. එතකොට එවැනි ඒවා මෙච්චර ගන්න තියෙද්දි මේ ළමයින්ට කොවිඩ් 19 නිසා මේ මතුවෙච්ච ප්‍රශ්නෙට යම් කාලයක් දීලා ඒක බේරගන්න. හැබැයි ඒකට පලි නෑ අලුතෙන් එන ළමයි. ඒකම තමයි මෙතුමා ඇහුවේ. දැන් ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳුම් මාර්ගයට ගිහිලා තිනවා. මම දැනුම් දෙන්න කටයුතු කරන්න අතරේකලාකම් මාර්ගයෙන් TIU එකටයි හොරයිසන් එකටයි ඒ ළමයින්ට කන්ටිනියු කරන්න අවසර දෙන්නයි කියලා අපි අනුමත කළා තියෙන කොටස.
හරි. ඔය ප්‍රශ්නේ මනම් ඉතින් දැන් ඉවරයිනේ.
සාමූහිකව දැනුවත්
වෙන්නනේ. ඉරියල්ල මන්තෝ.
කලෙක්ටිව් පනිෂ්මන්ට් සාමූහික දඩුවම් කිරීම නීතියේ පිළිගැනීමක් නැහැ. දැන් මේ එකට ගල්ලා තියෙන්නේ සාමූහිකව දඩුවම් කරලා තියෙනවා. අනිත් එක 2018 මම උසස් අධ්‍යාපනය ඇමති හැටියට අපි ගරු අග්‍රාමාත්‍යතුමාට මේ යෝජනාව කෙරුවා. එතුමා ඒක පිළිගත්තා. එදා ඒක ක්‍රියාත්මක වුණා. නමුත් ආර්ථික ප්‍රශ්න නිසා ටිකක් පත්තර ගියා. නමුත් මේක හොඳ යෝජනාවක්. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා.
දැන් ඇති කාලේ
ගරු කතානායකතුමා අවසාන
කාලේ ගරු සභානායකතුමා විපක්ෂ නායකතුමා
ඇමතිතුමනි මේ ක්‍රියාවලිය අද දවසේ මේ අදාළ බැංකු රජයේ බැංකු මේ නිලධාරීන් මේක ඔබතුමාගේ නියෝගත් ජනාධිපතිවරයාගේ නියෝගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝගත් මහ බැංකුවේ නියෝගත් මේක ක්‍රියාත්මක නොකරනවා නම් කරුණා කරලා මේ රාජ්‍ය බැංකු ඒ නිලධාරීන්ට විරුද්ධව පීවර ගන්න. අන්නේ ඒක ඔබතුමා වචනයක් දෙන්නේ ඒක ගැන.
හරි. විජේදාස රාජපක්ෂ මහත්තයා.
ගරු කතානායකතුමනි මෙම කාරණය මේ ප්‍රශ්නයට ඍජු ලෙසම සම්බන්ධ නොවුණත් බොහොම වැදගත් කාරණයක් මම මතු කරනවා. ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණය මේ වෙනකොට මාධ්‍ය වාර්තා වුණා ඔබතුමා දකින්න ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට රාජ්‍ය බැංකුවලින් දීපු ණය මුදල් උසස් අධ්‍යාපනයේ සඳහා ඒගොල්ලන් පැහැර හැරපු ප්‍රමාණය මිලියන 1300ක් වෙලා තියෙනවා. ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම සඳහා ලබාගත් ණය මුදල් ඒගොල්ලන් මිලියන 1300කට වැඩි ප්‍රමාණයක් පැහැර හැරලා විශ්වවිද්‍යාලවලට වාර්තා කරන්නේ නැතුව විදේශීය රටවල්වල රැකියාවල් කරනවා. එතකොට මේ රුපියල් මිලියන 1300ක මුදල් ප්‍රමාණය අය කරගන්න විශ්වවිද්‍යාල පද්ධතියත් බැංකු පද්ධතියත් කටයුතු කරලා නැහැ. දෙවෙනි කාරණේ තමයි රජයේ බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කරේ මේ රටේ දේශීය ආර්ථිකය නංවාලීමට විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත. ඔබතුමාට මතක ඇති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සෑම කෘෂි සේවා මධ්‍යස්ථානයකම ලංකා බැංකු ශාඛාවක් තිබුණා. ඒ ප්‍රදේශවල අයගේ සියලු ණය අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරා. නමුත් ගරු කතානායකතුමනි මේ වන විට වාර්තාක වෙලා තියෙනවා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ තුන්වන අදියරේ ණය ප්‍රමාණය third stage loan කියන ඒවා non performing loans ඒ කියන්නේ අක්‍රීයව පවතින loan වල ප්‍රමාණය රුපියල් බිලියන 602ක්. ඒතර මේ අපේ රටේ කුඩා කර්මාන්ත සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත කරුවන්ට සාධාරණ පොලියකට ණයක් ගන්න බැරුව ණය ගත්ත අයගේ දේපලත් පරාටේ ක්‍රමයේ යටතේ අහිමි වෙමින් පැවතියදී රාජ්‍ය බැංකු දෙක ඒ අනුගමනය කරනු ලබන අනුවණ ප්‍රතිපත්තිය නිසා රටට රුපියල් බිලියන 602ක ප්‍රමාණයක් හෝ අඩු ගානේ ඉන් වැඩි මුදල් ප්‍රමාණයක් ඒ අතරින් රටට ජනතාවට අහිමි වෙනවා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල විශාල ප්‍රතිශෝධනය ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අපි පිළිගත යුතුව තිබෙනවා.
හරි, බොහොම ස්තුතිමත්වා. විනාඩි 10ක් ගරු මන්ත්‍රීතුමා ගත්ත මේ කටයුත්තට. ඈ ඔබතුමාට තවත් මේ ඔය ප්‍රශ්නෙමද කතා කරන්නේ ඔබතුමා? දැන් මේ අවස්ථාවයකට අවස්ථාව නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. මට මේ වරප්‍රසාද ප්‍රශ්නෙට යන ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමාගේ.
ගරු කතානායකතුමනි, මේ වරප්‍රසාද ප්‍රශ්නය මම මෙසේ ඉදිරිපත් කරනවා. 2024 ජනවාරි මස 28 වෙනි ඉරිදා දින අංක 8 කුණුපිටිය හරස්පාර කොළඹ 2 යන ලිපිණේ පිහිටි සීමා සහිත විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතට උපුල් වික්‍රමසිංහ නැමැති වාර්තාකරු විසින් ලියන ලද ප්‍රධාන සිරස්තලය වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නැහැ. කතානායක අත්සන් කිරීමට පෙර පක්ෂනායක රැස්වීමක් ඕනෑ. විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක් යන සිරස්තලයේ යටතේ පළ කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂනායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය පරිදි 2024 ජනවාරි මාස 23 සහ 24 දෙදින විවාද කර සම්මත කරගන්නා ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ලද තීන්දුවේ සඳහන් සියලුම සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කළ අවස්ථාවේදී ඊට ඇතුළත් නොකළ බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂනායක රැස්වීමක් ඇඳිවිය යුතු බවට විපක්ෂය නියෝජනය කරන ලද පක්ෂවල කැමැත්ත වී ඇති බවට මෙකී වාර්තාව මගින් දන්වා ඇත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම් පත සඳහා වන විවාදයට සහභාගි වී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරයෙකු වශයෙන් ඉහත ප්‍රවෘත්ති වාර්තාව සම්පූර්ණ ව්‍යාජ හා අසත්‍ය වාර්තාවක් බව මගේ නිගමනය වේ. 2024 ජනවාරි මාස 24 වෙනි දින පාර්ලිමේන්තුවේ මෙකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති කාරක සභා අවස්ථාවේදී සිදු කරන ලද සංශෝධනයන් සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සියලු ව්‍යවස්ථාවන්ට අනුකූල බවට ගරු නීතිපතිතුමා විසින් තම නිෂ්කාශනය ලබා දී ඇත. ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ සංශෝධන සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට අනුව සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් සහතික කර තිබේ. මේ අනුව 2024 ජනවාරි මාස 28 වෙනිදා වන ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ව්‍යාජ වාර්තාවක් වේ. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතලහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ දක්වා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වැරදි යටතේ පස්වැනියට දක්වා ඇති මේ ආකාරයට දන්වලා තියෙන්නේ පාර්ලිමේන්තු හෝ කාර්යක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳව යම් ව්‍යාජ හෝ අවවර්තික වාර්තාවක් සිතාමතා පළ කිරීම නැතහොත් මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවේදී පවත්වන ලද යම් කතාවක් සිතාමතා වැරදි ලෙස නිරූපණය කිරීම යන වැරැද්ද යටතට මේ ඇතුළත් වෙනවා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මා ඇතුළු 225 දෙනාගේම වරප්‍රසාද කඩකිරීමකි. එබැවින් මා ඔබතුමාගේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව රැස්වන ඉදිරි හැකි පළමු දිනේම සභාව හමුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට මා වෙත අවස්ථාව ලබා දෙන ලෙසත්, මෙකී වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර සුදුසු විමර්ශනයක් පවත්වා ඊට අදාළ වැරදිකරුවන්ට පවතින නීති ප්‍රකාරව දඬුවම් ලබා දෙන ලෙස. ගරු කථානායකතුමනි,
බොහොම ස්තුතියි. ඒ වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ. ඔව් ගේන්දු කුමාරතුංග ඔබතුමා විනාඩි දෙකක් දෙන්නම්, ඊට වැඩිය ගන්න එපා.
ගරු කථානායකතුමනි, කරුණා කළා එද සිටින ඊට වඩා වෙලාවක් ලබා දෙන ලෙස
ඔබතුමා
මේ නෑ දැන් එතුමත් මතු කරේ මේ සම්බන්ධයෙන්.
හරි, ඔබතුමා කියන්න තියෙන දේ
ඔව් ඉතින් අපි ඇත්ත වශයෙන්ම හිතනවා ජනමාධ්‍ය එසේ වාර්තා කිරීම මේ රටට කරපු යුතුකමක් හැටියට. දැන් ගරු කථානායකතුමනි, දැන් මේ පනත සම්බන්ධයෙන් මේ පන් කෙටුම්පත අපිට මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු කෙටුම්පතේ වගන්ති 56 තියෙන්නේ. මේක විශාල පෙත්සම්කරුවන් සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරා. දැන් අභියෝගයට ලක් කරාම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් තොරව නඩු විභාගය ආරම්භ කරන්නත් පෙර නීතිපතිතුමා වෙනුවෙන් සංශෝධන 31ක් ඉදිරිපත් කරනවා. ඒතකොට වගන්ති 56කින් 31ක් නඩු විභාගයකින් තොරව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිසා නෙවෙයි. පුරවැසියෝ ගිහිල්ලා අධිකරණයේ අභියෝගයට ලක් කරාම නීතිපති දෙපාර්තමේන්තුව සංශෝධන 31ක් වගන්ති 31ක් නිවැරදි කරනවා නම් ඒ කියන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නද? කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් බරපතල ආකාරයට නීතිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ යුතු නැද්ද? දැන් මේ නිසාම මේ ගරු සභාවේ මේ මුද්‍රණය කරුපිගේ තේරුම මොකද්ද? ඔබතුමා අපිට දුන්න කෙටුම්පතේ තේරුම මොකද්ද? මේකේ වගන්ති 31ක් නීතිපතිතුමාම නිවැරදි කරනව නම් උසාවියේදී, ඒ කියන්නේ පුරවැසියෝ උසාවියට ගියේ නැත්නම් මේ ව්‍යවස්ථා විරෝධීව මේක සම්මත කරගන්නද නීතිපතිතුමත් කටයුතු කරන්න හැදුවේ? මේ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ නඩුව අහන්න ආරම්භ කරන්නත් ඉස්සෙල්ලා ගරු කථානායකතුමනි, මේ නඩු තීන්දුවේ නීතිපතිතුමා ඉදිරිපත් කරන වගන්ති 31ක් නිවැරදි කිරීම සඳහා අවසර ඉල්ලලා නඩුව ඇසීමකින් තොරව එතකොට කථානායකතුමනි, එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන මේක මුද්‍රණය කළ අපිට දුන්නේගේ තේරුම මොකක්ද? එතකොට මේ පනත විවාදයට ගත්තම දැන් එදා ඔබතුමත් අපි මේ සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් මතු කරන්න හැදුවම දැන් මේ ස්ථාවර නියෝගවල තියෙනවා ඉතාම පැහැදිලිව 47 වෙනි පිටුවේ රීති ප්‍රශ්න කියන එක යටතේ රීති ප්‍රශ්නයක් මතු කරොත් ප්‍රමුඛතාවයේදී ඒ ප්‍රශ්නේ සැලකිල්ලට ගත යුත්තේ කියලා මෙම ස්ථාවර නියෝගයට අනුකූල යම් රීති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබතුමාගේ තීන්දුව දෙනකම් සභාවේ කටයුතු වෙනත් කටයුතු නොයදී යුතුයි කියලා. දැන් මේ චරිත හේරත් මන්ත්‍රීතුමා, මෙතුමා, මම අපි එදා මේ ප්‍රශ්නේ මතු කරන්න කොච්චර උත්සාහ කරාද කථානායකතුමනි, ඔබතුමා අපිට අවස්ථාවක්වත් දුන්නේ නැහැ. අපි මේ පොත පෙන්නමින් රීති ප්‍රශ්න කියද්දී ඔක්කත් අපිට අවස්ථාව දුන්නේ නැහැ. ඒතර මේ පාර්ලිමේන්තුව මම දන්නේ මම නවක මන්ත්‍රීර මම හිතන්නේ මේ ස්ථාවර නියෝග තමයි කියලා පාර්ලිමේන්තුවේ නීති. ඒතර පාර්ලිමේන්තුව නීති නොතකානම් රටට නීති හදන්නේ ඒතර ඒ අපේ රටට යන තැන කොහොමද? දැන් මේ නීතිපතිවරයා මේ කිටුම්පත් ඉදිරිපත් කරන්නේ එතුමාම දන්න විදියට. මොකද මේක ශ්‍රේෂ්ඨාධිකරණය නෙවෙයි කියන්නේ, එතුමා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණාකරලා 31ක් නිවැරදි කරන්න කියලා. ඉතින් නිවැරදි කරන්න ඕනේ කියලා එතුමා දැනගෙන හිටියා නම් එතකොට මේවා මුද්‍රණය කරලා අපිට දීලා අපිලව සම්මත කරගන්න හදන එක මොන අපරාධයක්ද? මේ සම්බන්ධයෙන් යම්කිසි විදිහකට පාර්ලිමේන්තුව හැටියට මම මේ කියන්නේ මේ පනත ගැන නෙවෙයි, මේ පනත සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අපි අතර එකඟතාවයක් ඔබතුමාගේ මූලිකත්වයේ මීට වඩා රටේ පුරවැසියෝ ඉස්සර අපේ ආත්මගරුත්වයේ රැකෙන යම්කිසි විදිහක ක්‍රමවේදයක් ඕනේ නැද්ද අපිට? ගරු කථානායකතුමනි, තුන්වර කියවීමේදී ඔබතුමා අපිට මේ මැදිහත් වීම කරන්න අවස්ථාවක්වත් දුන්නේ නැහැ. දැන් මේකෙම තියෙනවා. දැන් ඔබතුමා බලන්න මේ වචනවල පවා දැන් මේ නඩු තීන්දුවේ එක තැනක මට තප්පරයක් දෙන්න කථානායකතුමනි, මේක රටට වැදගත් නිසා, අපේ ආත්මගරුත්වයට වැදගත් නිසා, මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලටත් මේක බලපාන නිසා. දැන් බලන්න මේ වගන්ති වල තියෙනවා, දැන් වගන්ති දෙකක් මේ නඩු තීන්දුවේ දෙවෙනි වගන්තියේදී ඩැමේජ් ඕ හාම් කියන එක වචන දෙක, තුන්වෙනි වගන්තියේ තියෙනවා ඩැමේජ් ඕ හාම් කියන එක. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු සංශෝධන වල ඒ දෙකට පළවෙනි එකේ ඒ වචන දෙක වෙනුවෙන්ම වචන තියෙනවා. පළවෙනි තැනදී ඒ වචන දෙක වෙනුවෙන්ම අදාළ වචන දෙක තියෙනවා. දෙවෙනි එකේ දෙක වචනයක් හලලා තියෙනවා. දැන් මේ ආකාරයට ඊට පස්සේ තවත් වගන්තියක ඔබතුමා මට වෙලාව දෙනව නම් මට වගන්තිය ඇතුව පිටු ඇතුව කියන්න පුළුවන්.
ඒක වෙනම
ප්‍රශ්නයක්. හරි මම ඉවර කරන්න. කතා නැගතුමනි දැන් තවත් වගන්තියක මේ සංශෝධනය තුළ ඒ වරද දෙවෙනි වරට හෝ ඊට වැඩි වාර ගණනක් කරලවම දෙන දඬුවම් සම්බන්ධ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා තිනවා. මේ කලබලයේ හදපු සංශෝධන වගේ පරීක්ෂා කිරීමකින් තොරව අඩුම ගානේ මේ නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා නම් අමාත්‍යංශයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් වගේ කිය යුතු නැද්ද? ඒ වගේම කතා නැකතුමනි මේ සංශෝධන විශාල ගණනක් ඇවිල්ලා තියෙන්නේ මේ කෙටුම්පතේ තියෙන්නේ ජනාධිපතිතුමාට. කෙලින්ම මේ පරීක්ෂාවට ලක් කරන මේ නියාමනය කරන කමිටුවේ සමාජිකයන් පස් දෙනයි. පස් දෙනාම කෙලින්ම ජනාධිපතිතුමාට පත් කරන්න තමයි පළවෙනි කෙටුම්පත එන්නේ. මේ අධිකරණයේ අභියෝගයට ලක් කරපු ගමන් මේක වෙනස් කරනවා මේ පාර්ලිමේන්තුවේ. කතා නැකතුමනි ඔබතුමා නායකත්වයේ දරන ව්‍යවස්ථාදායක සභාවේ සුපරීක්ෂාවට යටත් කරන්න කියලා. පනතක් ගේනකොට දැන් ඔබ අපි 17 වෙනි සංශෝධනය ඉඳන් මේ පාර්ලිමේන්තුව 17 18 19 20 21 හැටියට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයේ ඒකාධිපතිව කටයුතු කිරීම වළක්වාලීම සඳහා මේ පාර්ලිමේන්තුවට බලතල වගේක් පවරගෙන තිනවා. ඒ අනුව තමයි ව්‍යවස්ථාදායක සභාව පත් කරලා තින්නේ ඔබතුමාගේ නායකත්වයෙන්. එතකොට එවැනි ව්‍යවස්ථාදායක සභාවක් තියෙද්දි ගොම්පස්සල්ලන්න මේ වගේ පනත් ගේන්න දිය යුතුද? ඒ කියන්නේ ජනාධිපතිමාට හිතුමතේ පත් කරන්න ඇයි එහෙනම් ව්‍යවස්ථාදායක සභාව කුමකට
බොහොම ඉස්සුදී
ව්‍යවස්ථාවට අධිකරණයට ගිය ගමන් නීතිපතිතුමා එක නිවැරදි කරනවා. දැන් දැන් ඒ නිවැරදි කිරීම තුලත් ගතානක තුමනි දැන් මේ පනත ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? දැන් මේකේ නම් කරන්න තියෙන්නේ ජනාධිපතිතුමාට. ව්‍යවස්ථාදායක සභාව ඒ නම් අනුමතන නොකළත් කරුණාකර මිනිත්තු දෙන්න ගතානක තුමනි. මිනිත්තුෙන් මම අවසන් කරනවා. ව්‍යවස්ථාදායක සභාව ඒ නම් අනුමතන නොකළොත් මොකද වෙන්නේ?
හරි
මේ පනතේ එකට උත්තරයක් නැහැ. එතකොට මේ සම්පූර්ණයෙන් මේ අධීක්ෂණ කාරක සභාව ඉබේම අක්‍රිය වෙනවා. මැතිවරණ කොමිෂන් සභාවටත් උනේ ඒක. සමාජිකයෝ පහයි
ජනතුමා
පත් කරන්නේ
කරුණාකරලා
නැහැ. ඔබතුමා කතා නැකතුමනි කරුණාකරලා
විජේදාන රාජපක්ෂතුමා
සතුටුයි අධිකරණමත්තුමා ඉන්නගෙන සතුටුයි.
දැන් මේ අනවශ්‍ය
ගරු කතානායකතුමනි මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන ආකාරය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මොනතරම් විවේචන තිබුණත් නීති සම්පාදනයේ ව්‍යවස්ථාකරණය සම්බන්ධයෙන් ඉතාමත්ම වටිනා ප්‍රතිපාදනයක් තියෙනවා. අපි පනතක් කෙටුම්පත් කරාට පස්සේ නීතිපතිවරයා ඒක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සහතිකයක් දුන්නම තමයි අමාත්‍ය මණ්ඩලයට ගෙනියන්නේ. එතකොට අමාත්‍ය මණ්ඩලය අනුමත කරාට පස්සේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ ඒ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සාතිකයක් එක්ක. ඒ ඉදිරිපත් කරත් ගරු කතානායකතුමනි මේ රටේ පුරවැසියන්ට අයිතිය දීලා තියෙනවා දවස් 14ක් ඇතුළත ඕනම පනතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ප්‍රශ්නකරන්ඩ අභියෝග කරන්න අධිකරණයට ගිහිල්ලා. ඒ යන සෑම අවස්ථාවකදීම අපි කවදාවත් ඒක වළක්වන්නේ නැහැ. අපි සහයෝගය දෙනවා ඒ කටයුත්තට. මොකද ඒක පාර්ලිමේන්තුවටත් ලොකු සහනයක්. පාර්ලිමේන්තුවේ යම්කිසි ව්‍යවස්ථාව පිළිබඳව වැරදි අර්ථ නිරූපණයක් වැරදි පනතක් සම්මත කරන්න යනවනම් ඒක වළක්වා ගැනීමට ඒක තියෙන හොඳ අවස්ථාවක්. ඒක නිසා පනත් කැටුම්පතක් අභියෝගයට ලක් වුණාට පස්සේ ඒ පිළිබඳව තවදුරටත් අපි අධ්‍යයනය කරනවා. සමහරලාට අධිකරණයේ ඒ පිළිබඳව විභාගය පටන් ගන්නත් කලින් නීතිපතිතුමා යම් අවස්ථාවලදී ඉදිරිපත් කරනවා මේක යම් යම් අඩුපාඩු නූඩුකම් මේවා අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව අපි මේවා නිවැරදි කරන්න කටයුතු කරනවා කියලා. ඊට අමතරව මේ කියන ඔන්ලයින් සේෆ්ටි එකට තිබුණා අභියෝග කරන පෙස්සම් 40කට වැඩි ප්‍රමාණයක්. එතකොට සති ගාණක් මේ පිළිබඳව විභාග පවත්වලා අධිකරණය ලබා දීපු නියෝගය අධිකරණයට කියන්න බෑ මේක ගේන්නද මේක ගේන්න එපාද කියලා කියන්න බලයක් නැහැ. අධිකරණයට තියෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක. ඒක අනනුකූලයි කියලා තීරණය කරොත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියනවා කියන්න ඒ වගන්තිය ඒ කොටස සම්මත කර ගැනීම සඳහා 3/2ක බලය 3/2ක ඡන්ද ප්‍රමාණයක් සහ ජනමත විචාරණයක් ඕන නැත්නම් ඒ දෙකමද එකක්ද කියලා කියන්න බලය තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සඳහන් කරපු නඩු තීන්දුවේ සියලු කරුණු සැලකිල්ලට භාජනය කරලා අවසානයේදී ඒවා සංශෝධන හදලා නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ. ඒ සහතිකය ගත්තට පස්සෙත් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලට අයිතියක් තියෙනවා තම තමන්ගේ යෝජනාත් ඉදිරිපත් කරන්න සංශෝධන. එතකොට ඒ පිළිබඳවත් ගරු කතානායකතුමනි ඔබතුමාත් දන්නවා නීතිපතිතුමා විමසලා ඒවායේ නීතිමය දෝෂයක් නැත්තම් ගැලපෙනවා නම් තමයි
අපි ඒවා සංශෝධන විදිහට ඇතුළත් කරන්නේ. එතකොට මේ පනතට ඇතුළත් කරපු සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා සහතිකයක් දීලා තියෙනවා. මම දන්න විදිහට ඔබතුමාටත් දැනුම් දීලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධ වෙලායි තියෙනවායි කියලා. එතකොට ගරු කතානායකතුමනි මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන ඩිබේට් කරන්න දැන් බෑ. හැබැයි මේ පනතේ යම් කිසි සංශෝධන විය යුතු තැනක් තියෙනවා නම් අපිට කිසිම බාධාවක් නැහැ. කිසිම සීමාවක් නැහැ අපිට. අපිට පුළුවන් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරලා මේ පනත සංශෝධනය කරගන්න. ඒ ඇරෙන්න මේ චෝදනා කිරීම තුළ රටේ අර මහජනතාවට වැරදි මතයක් ප්‍රකාශ කිරීම හැරෙන්නට මං හිතන්නේ ඒකේ ඵලදායී යමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය මතක් කරගන්න.
බොහොම ස්තුතියි අතුමා. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, අපි පරිශීලනය කරා විශේෂයෙන්ම 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු තීරණවලට අනුකූල නොවන ආකාරයට වගන්ති ගණනාවක් නීති කටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. මම ඔබතුමාට ඉල්ලීමක් කරන බොහොම ගෞරවයෙන් මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. දැන් 24 වෙනි වගන්තිය පනතේ 24 වෙනි වගන්තිය පනත් කෙටුම්පතේ 27 වෙනි වගන්තිය 11 ඈ එකත් එක්ක කියවනකොට මේකේ පැහැදිලිවම කියනවා අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට මාර්ගගත සානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබා දෙනු ලබන නියෝගයක් අවශ්‍ය බව අධිකරණ විසින් නිරීක්ෂණය කළ තිබෙනවා. නමුත් වත්මන් පනතේ මහේස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබා දීලා තිබෙනවා. මේ වගේ අවස්ථා ගණනාවකදී මේ පනත් කෙටුම්පත සම්මත වෙලා තිබෙන්නේ අධිකරණයේ ලබා දුන්නු නිරීක්ෂණ නොතක. මම ඔබතුමාට තව එකක් කියන්න. 13 වෙනි වගන්තිය නීතිපරයාගේ සංශෝධනයට අමතරව අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් 13 වෙනි වගන්තියට කවදුරටත් සංශෝධන ගෙනා යුතුයි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටු අංක 46 සහ 47 යෝජනා කළා තිබෙනවා. නමුත් එම අතිරේක සංශෝධනය හඳුනා දීලා නැහැ. 3 වෙනි අඩුපාඩුකම ඕනම් කියන්නම්. 16 වෙනි වගන්තිය තුල ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට බියෙන්තරව අන්තර්ජාලයේ සැරිසරීමහා අන්තර්ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂිත පරිසරයේ බිඳ හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය කරන තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වෙනි වගන්තිය ඉවත් කරන්නට ඕන. එහෙම ඉවත් කිරීමක් සිදු වෙලා නැහැ. එතකොට මේ පනතේ 19 වෙනි වගන්තිය උක්ත 16 වෙනි වගන්තියේදී මෙන්ම මෙහිදීද කැරැල්ලක් හෝ රජයට විරුද්ධ වරදවක් සිදු කිරීමේ චෝදනාව මත අන්තර්ජාල පරිශීලකින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වෙනි වගන්තිය ඉවත් කර යුතුයි කියලා තියෙනවා. එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ඒ තීරණය බොහොම පැහැදිලිව කියනවා 16 වෙනි වගන්තියත් ඉවත් වෙන්නට ඕන 19 වෙනි වගන්තියත් ඉවත් වෙන්නට ඕන. නමුත් ඒක ඉවත් කළා නැහැ. එතකොට මේ පනත අනුමත කිරීමේදී ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ මට මේක කියන්න සිද්ධ වෙනවා ඔබතුමත් ඒ වගේම රජයේ පාර්ශවයේ ඒ සංශෝධන ක්‍රියාත්මක කරපු පාර්ශවයත් ඇත්තටම වරදක් කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනිවාර්යයෙන්ම ඒවට අනුගත විය යුතුයි කියන කාණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති ගරු කතානායකතුමනි 20 වෙනි වගන්තිය දැන් බලන්න අධිකරණ තීන්දුවේ 61 වෙනි වගන්තියේ නිදර්ශනය සංශෝධනය කරන්නයි කියලා අධිකරණය කියලා තියෙනවා. එහෙම සංශෝධනයක් උනේ නැහැ. එහෙම සංශෝධනයක් උනේ නැහැ. මම මේ වගන්ති සහිතව මට ඕනම් ඔබතුමාට පෙන්වන්න පුළුවන්
විස්තර සුප්‍රීම කෝට් ඕඩර් දෙබස් කම්ප්ලයි විත් සුප්‍රීම කෝට් ඕඩර් විශේෂ විස්තර කියන්නේ දෙබස් කම්ප්ලයි විත් සුප්‍රීම කෝට් ඕඩර්.
දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා සුප්‍රීම කෝට් ඩිසිෂන්ස් එහෙම නැත්නම් නිගමනයන් ක්‍රියාත්මක කරන්නට පාර්ලිමේන්තුව බැඳිලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් මේ වගේ අඩුපාඩුකම් 9ක් තියෙනවා.
එනිසා මේක පදනම් කරගෙන ඇත්තම කතා කරනවා නම් ඔබතුමා ගැන තියෙන විශ්වාසය භංග වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, පක්ෂ නායකින්ට වහාම රැස්වීමක් ඇඳවලා දෙන්න, වහාම රැස්වීමක් ඇඳවලා දෙන්න මේ අඩුපාඩුකම්, මේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුණු අඩුපාඩුකම් ටික පෙන්වලා දෙන්න. මොකද ඔබතුමා පිළිබඳ විශ්වාසය භංග වෙලා හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක වෙලා නැහැ. මම මේ වගන්ති සහිතව කිව්වේ. ඔබතුමා කියනවනේ මට අනිත්‍යවත් සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මොකද්ද ඔබතුමා මේක ගැන දෙන තීන්දුව? මෙහෙම කරන්න බැන්නේ අනිත් එක අපි අවසානයේ වෝට් එකකුත් ඉල්ලුවා. දැන් ඔබතුමාගේ සුපුරුදු ගතිය තමයි හෙඩ්ෆෝන්ස් දාගෙන අපි මේ නොහෙනවාසේ සැලකලා ඔබතුමාට ඕන ඕන දේ කරගෙන යනවා මේ ආණ්ඩු පාර්ශවයත් එක්ක එක්කහු වෙලා. ඒ පැත්ත දිහා බලාගෙන. එහෙම කරන්න බෑනේ. ඔබතුමා අපිට අවසාන වෝට් එකක් දුන්නේ නැහැ.
වෝට් එකක් දෙන්න නම් දෙපැත්තම එකඟ වෙන්න ඕනේ වෙලාවේ.
ආ නෑ නෑ නෑ. මේ ඔබතුමා අවස්ථා ගණනාවකදී වෝට් එක දුන්නේ නැහැ. මම ඕන නම් ඒ අවස්ථාවල් ටිකක් කියන්න. ඒක හරි වැරදි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා බොහොම පැහැදිලිව මේ පනත නීතිගත කිරීමේදී පැහැදිලිවම කියන්නට ඕන අධිකරණයේ ලබා දුන්නු නියෝග පැහැර හැරලා තමයි මේ පාර්ලිමේන්තුව කටයුතු කරලා තිබෙන්නේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක්. ඒ උල්ලංඝනය කිරීමට ඔබතුමත් හවුල්. ඒ සංශෝධන ක්‍රියාත්මක
කරන සංශෝධන කිසි දෙයකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.
නෑ නෑ
මම කරේ
ඒකම සම්බන්ධයක් නැහැ. ඔබතුමා තමයි මූලාසන ඉදියේ. ඔබතුමාගේ
වැඩසටහන මේකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් එක්ක කොහොමද ඔබතුමා තර්ක කරන්නේ මේක කරන්නේ?
අපිට 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 පක්ෂනායක රැස්වීමක් දෙන්න. අපිට පක්ෂනායක රැස්වීමක් ඕන. මේ ගැන කතා කරන්න.
මේ පක්ෂනායක රැස්වීම අපි රැස්වෙනවනේ එතකොට කතා
කරන්න. නෑ නෑ එහෙම නෙවෙයි. මේකට විශේෂ රැස්වීමක් ඕන. මේක බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා මූලාසනේ ඉන්නකොට රටේ උත්තරීතර නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමන අඩංගු කරන්නේ නැතුව පනත අනුමත කරගෙන තිබෙනවා. ඒක නීති අනුකූල නැහැ. ඔබතුමා දෙන්න අපිට විශේෂ රැස්වීමක්.
ඔව් අධිකරණ ඔබතුමා.
අරු කතානායකතුමනි, ඔබතුමා පක්ෂ නායකයොත් එක්ක ඕනම දෙයක් සාකච්ඡා කිරීම පිළිබඳව අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ඒක ඔබතුමාගේ අයිතිය. දැන් මේක පාර්ලිමේන්තුවට නීත්‍යානුකූලව ඉදිරිපත් කරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ සම්මත එක්ක මේක තර්ක කරන්න විවාද කරන්නට කලින් සියලුම සංශෝධන සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා. ඊට අමතරව සිදුවෙච්ච සමහර සංශෝධනත් සියලු දේවල් බෙදා හැරියා. එතකොට දෙපැත්තේම මන්ත්‍රීවරුන්ගේ පොඩ අහගෙන ඉන්නකොට ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ඉදිරියට හැසිරෙන්න ඉගෙන ගන්නකො පාර්ලිමේන්තුවේ ගරු වගේ නැතුව මිනිස්සෙක් මන්ත්‍රීවරයෙක් ඉදිරියට හැසිරෙන්නකො. ගරු කතානායකතුමනි, මට ඔයාගේ නීති ඉගෙන ගන්න දෙයක් නැහනේ. ගරු කතානායකතුමනි, දැන් එතකොට මේ පාර්ලිමේන්තුවේ පනත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දුන්නම ඒ විෂයපතයෙන් පිට පැනලා සංශෝධන ගේන්න බෑ. ඒ විෂයපතයේ අභ්‍යන්තරය තුළ සංශෝධන ගේන්නට පුළුවන්. එතකොට ඒ අනුව මේ පනතේ අවශ්‍ය සංශෝධන සහිතව සම්මත කරාට පස්සේ මේ පිළිබඳව ප්‍රශ්න කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක් නැහැ. නමුත් අපි කියලා තියෙනවා පැහැදිලිව මේ පනත පිළිබඳව තිබෙන විවේචනත් එක්ක අපි සූදානම් අවශ්‍ය ඕනම පාර්ශවයක් එක්ක සාකච්ඡා කරලා මේ පනතේ තිබෙන යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න යම් සංශෝධන ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අමුඅමුවේ උල්ලංඝනය කරමින් පනත් සම්මත කරා නම් ඒ පනත් දෙක තමයි ඔබතුමාලා අත උස්සලා ඡන්ද දීපු මම එදා එකට විරුද්ධව කතා කරා තනියම කවුරුත් එකතු වෙලා සම්මත කරපු පළාත් පාලන මැතිවරණ පනත ඔබතුමාට මතකයි. පළාත් සභා මැතිවරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තුට්ටුවකට තකන්නේ නැතුව තමුන් වහන්සේලා ඒ පනත විකෘති කරලා එකතු වෙලා සියලු දෙනා සම්මත කරගෙන මුළු රටේම ජනතාවට තියෙන පළාත් සභා ක්‍රමය අහෝසි කරා. ඒ ඔබතුමාලා ඒ කරපු අය තමයි ඒ චෝදනාව අද මේ ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව තුළ අපි ගෙනාවු කිසිම පනතක් සම්බන්ධ ඔබ අදාළ නැහැ. ඒක නිසා කටවහන් ඉන්න අදාළයට කියන්නේ. එතකොට ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ අපි කිසිම පනතක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ඔය විෂයපතයෙන් පිට ගිහිල්ලා කරලා නැහැ. දැන් මේ ගොඩක් අය එහෙම කරපු අය තමයි අද එහෙම කරයි කියලා කියන්නේ. ගරු කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති හිටපු අගවිරිසුරු සරත්ෙන්ද සිල්වා මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ පනතට විරුද්ධව. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ උල්ලංඝනය කරලා ආණ්ඩු ක්‍රමගත උල්ලංඝනය කරලා සම්මත කරයි කියන පදනම මත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන ඒකත් අවසන් වුණා හේතුව පාර්ලිමේන්තුවක් සම්මත කරපු පනතක් පිළිබඳව පාර්ලිමේන්තුව නීති සම්පාදනයේදී උත්තරීතර නිසා අධිකරණයට මැදිහත් වෙන්න බෑ කියලා. එතකොට බොහොම පැහැදිලිව දන්නවා පක්ෂ නායක රැසින් ඔබතුමා 100ක් තියාගන්න. 100ක් තිව්වත් මේ පනතේක අකුරක්වත් වෙනස් කරන්න බෑ. හැබැයි අවශ්‍ය සංශෝධන අවශ්‍ය නම් අපි බොහොම විවෘතයි. මේක මේ ආණ්ඩුවක් රකින්න, මේක මේ ජනාධිපති කෙනෙක් රකින්න ගෙන අප එකක් නෙමෙයි. ගිය අවුරුද්දේ මේ මාර්ගගත ක්‍රමයේ යටතේ වික්ටිම්ස්ලා විඳිතය බවට පත්වෙච්ච අය, ජීවිත විනාශ කරගත්ත අය, පවුල් කඩාකප්පල් වෙච්ච අය, පොලිස් පරිගණක අපරාධ අංශයට තියෙනවා පැමිණිලි 5000ක්. මේ චෝදනා කරන අය ලෑස්තිද ඒ 5000ට සාධාරණ ඉෂ්ට කරන්න? නීතියෙන් පිට ගිහිල්ලා මේගොල්ල ලෑස්තිද මැරිච්ච මිනිසුන්ට පණ දෙන්න, මැරිච්ච මිනිසුන්ට පණ දෙන්න පුළුවන්ද? මේ වගේ ඔයගේ ඔලොමොට්ටල කතා කියන්න එපා. කියනවා නම් කියන්න, නීති අනුව වැදගත් යමක් කියන්න.
ඔව් ඔව් සංවිධායකතුමා,
මෙතුමා සංශෝධන ගැන කතා කරුවා. එක මිනිත් වෙලා තියෙනවා. අපිට එමෙන්මන්ස් ටික සංශෝධන ටික හම්බ වුණේ 3:35ට.
හරි.
බලන්න මේ පොත් ටික 3:35ට දුන්නේ. සංශෝධන දුන්නේ 3:35ට. මම විපක්ෂයේ සංවිධායකය හැටියට බග කීමෙන් කියන්නේ. හරි. 3:35 එක මිනිත් කළා
කියනවා. ඔක වෙනම කතා කරගන්න. ඔව් හර්ෂඩි සිල්වන්තුමා.
Sir, Honorable Sir, I have one question from the Honorable Minister, and that is the Asian Internet Coalition that includes Facebook, Instagram, all these platforms have said very categorically that this law is unworkable in this current form, and they are not going to cooperate with the police and the other government agencies because there is no safe harbor provision, and therefore they are now criminally liable. So I would like to ask the Honorable Minister, sir, whether that statement is still valid. That means there is no collaboration, cooperation between the platforms and your government. And two, what do you plan to do to ensure that this collaboration, coordination happens again? Thank you.
Oh, Ahmedtuma.
Garu kathanayakathumani me panatha අහම්බෙන් ආපු පනතක් නෙවෙයි. මේ පනත ඕන කියලා තීන්දුව ගත්තේ යහපාලන ආණ්ඩුව. ඒ අනුව 2016 දී යහපාලන ආණ්ඩුවෙන් මේ කටයුත්ත බාර කළා නීති කොමිෂන් සභාවට. නීති කොමිෂන් සභාව පනත් කෙටුම් පතක් සම්පාදනය කළා. ඒ සම්පාදනය කරපු වෙලාවෙත් යම් යම් මත ප්‍රකාශ කරපු නිසා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සාකච්ඡාවට ගණනාවක් තිව්වා. ඔය ප්ලැට්ෆෝම් වල අයිති කට්ටිය ඔක්කොම ගෙනල්ලා එදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් ප්ලැට්ෆෝම් තියෙනවා 17ක් සිංගප්පූරු එළියාපදිංචි කාර්යාල තියෙන. ඒගොල්ලත් එක්ක අවුරුදු ගාණක් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරාට පස්සේ අපෙත් එකඟතාවයක් තිබුණා. ඒගොල්ල යෝජනා කරපු විදියට ස්වයංවාරණයක් ඇති ආකාරයේ ආචාර ධර්ම පද්ධතියක් හදනවා කියලා. එතකොට ඒ ආචාර ධර්ම පද්ධතිය හදනකම් ආණ්ඩුව කුමක් වුණත් පැවති ආණ්ඩුව ඒ ආචාර ධර්ම පද්ධතිය හදනකම් බලන් හිටියා. එතකොට 2018 ආචාර ධර්ම පද්ධතියක් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරන්න හදනවයි කියලා පොරොන්දු වුණා. ඒකට ওই ප්ලැට්ෆෝම් වල අය සම්බන්ධ වුණා. සිංගප්පූරුවේ ගිහිල්ලා කතා කරා, සිංගප්පූරුවේ අය මෙහෙ ආවිල්ලා කතා කරා. අවුරුදු 5ක් තිස්සේ ස්වේච්ඡාවෙන් මේ කෝඩ් ඔෆ් එතික්ස් එක හදාගන්නකම් බලන් හිටියා ගරු කතානායකතුමනි. එතකොට අවුරුදු 5ක් තිස්සේ ඒගොල්ල හදාගත්තේ නැත්තම් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න පවතින ආණ්ඩුවට වගකීමක් නැද්ද? රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්න. මේනකොට ලෝකේ රටවල් 101කට වැඩි ප්‍රමාණයක මේ පිළිබඳව පාලනය කරන්න යම් නීති තියෙනවා. එතකොට ගරු ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා සඳහන් කරපු දේ අපි මේක බොහොම සද්භාවයෙන් අපි කතා කරන්නේ. මේ නීති අඩුපාඩුකම් තියෙනවා. අපි සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක නිසා අපි බොහොම විවෘතයි. ඒ නිසා ඔබතුමාලා කරුණා කරලා මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා ඔබතුමාලා යෝජනා අපි සාකච්ඡා කරමු. මේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඒක කරනවා මිසක් මේ තියෙන පනත වැරදි මේක ගිනි තියන්නේ කිව්වට හරියන්නේ
නැහැ. ඔව්. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ අවසානයේ රජය
නිවැරදි තැනකට ආවා. ඒ කියන්නේ අධිකරණ ඇමතිතුමාගේ පාපොච්චාරණයෙන් බොහොම පැහැදිලිව ආමන ඔබතුමාගේ ප්‍රකාශයෙන් ඔබතුමාගේ ප්‍රකාශයෙන් එහෙම නැත්නම් ඔබතුමාගේ දේශනාවෙන් නෑ ඔබතුමාගේ දේශනාවෙන් ඔබතුමාගේ දේශනාවෙන් ඔබතුමා බොහොම පැහැදිලිව කිව්වා අඩුපාඩුකම් තියෙනවයි කියලා පිළිගන්නවයි කියන එක. හරිනේ? හරි. එන්න එතුමා ඌ කියලා කියනවා. හරි? එතුමා පිළිගන්නවා අඩුපාඩුකම් තියෙනවයි කියලා. ඒක ලොකු දෙයක්. ඒතකොට ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ සභාගර්භය තුල ඔබතුමාගේ සභාපතිත්වෙන් මේක ක්‍රියාත්මක වුණේ අඩුපාඩුකම් සහිතයි කියලා අධිකරණ ඇමතුමාම කියනවා. එතකොට මම යෝජනා කරනවා මේ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ නායකින්ගේ රැස්වීමක් අනිවාර්යයෙන්ම කරනවන්නට ඕන. අධිකරණ ඇමතුමාට ආරාධනා කරලා මේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට වහාම කටයුතු කරන්නට ඕන. ඒකයි අපේ ඉල්ලීම.
හරි හරි.
ඒකයි අපේ ඉල්ලීම. ඔබතුමා එකද දෙකට?
බොහොම ස්තුතියි.
නෑ නෑ බොහොම ස්තුතිය නෙවෙයි. ඔබතුමා එකද?
ඉන්න කතා කරලා අපි මගේ විරුද්ධතාවයක් නෑ. තමුන්නාසිලා හම්බෙලා කතා කරාට. ඔව් වැඩි වෙන සම්මන මන්ත්‍රීතුමා මොකද්ද රීති ප්‍රශ්නේ ඔබතුමාගේ?
රීති ප්‍රශ්නේ කරක තානායකතුමා මේ කාරණාවට අදාළ කාරණාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අපේ වරප්‍රසාද පහුගේ 24 වෙනිදා අමුවාමුවේ අවසාන මොහොතේ උල්ලංඝනය කරා. මෙච්චර අර්බුදයක් තියෙන පරතක මෙතන පාර්ලිමේන්තු ගාලකෝට්ටි ගොඩක් වැඩ වෙච්ච නිසා ඔබතුමාත් ඉතමත් හිටියේ ඒ වෙලාවේ කලබලෙන් හිටියේ. අපිට අඩුම ගානේ 3 වෙනිවර විවාදයේ ඡන්ද විමසීමකටවත් අවස්ථාව දුන්නේ නැහැ. විපක්ෂ සංවිධායකතුමා ඒ වෙලාවේ ඉල්ලුවේ නැති නිසා අපි මෙතන කෑක ගහ ඉල්ලද්දිත් ඔබතුමා ඒකට අවස්ථාව දුන්නේ නැහැ. ඒක නිසා ඒ වෙලාව මේ පනත සම්මත කරගත්තේම කලබලේ හදිස්සි අර නීතිපද දෙපාර්තමේන්තුවේ තිබිච්ච හදිස්සියම ඔබතුමාටත් මේ සභාවටත් තිබුණා. ඒක නිසා ඔලුගෙඩි ගානේ සම්මත වෙච්ච මේ පනත නීත්‍යානුකූලව සම්මත වෙච්ච කාරණාවක් නෙවෙයි. ඒක නිසා තමයි මේ කලබලේ ඔලුගෙඩි අතලේ මොළගෙඩි තිබුණා මේ ප්‍රශ්නේ නැහැ.
හරි.
ගරු කතානායක ඉල්ලීම කරනවා අර අධිකරණ ඇමතිතුමා කියපු ආකාරයටම එක්ක ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් නැත්නම් අධිකරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කාර්ය සභාවක් කැඳවලා මේ කාරණා විමසන්නේ මේක රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක පනතක් ඒ සඳහා මැදිහත් වෙන්න
ඔව් අධිකරණ ඇමතිතුමා
ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා කිව්වා මම පෙන්වලා දුන්නා මේක අඩුපාඩුකම් තියෙනවා කියලා ඔව් ගරු කතානායකතුමනි මම පෙන්වලා දෙන්නම් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැම තැනම තියෙන අඩුපාඩුකම් ඒක නිසා තමයි 21 වෙනි වතාවක් සංශෝධනය කරලා තියෙන්නේ. අපි ඊයේ පෙරේදා ඔබතුමාලාගේ සහයෝගය ඇතිව එකතු වෙලා සම්මත කරා දූෂණ විරෝධී පනතේක අඩුපාඩුකම් තිබුණානේ. ඊළඟ සතියේම අපි ඉදිරිපත් කරලා ඒක නිවැරදි කරා. ඒක නිසා මේ මතය රටේ මතය හදන්න යන්න එපා. මේක මේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ආණ්ඩුවේ කාලය දික් කරන්න ආණ්ඩුවේ කවුරු හරි ආරක්ෂා කරන්න කියලා එහෙම නීතියක් අපි කවදාවත් ගෙනල්ලා නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය නීතිය ගෙනල්ලා තියෙන්නේ. ඒත් ඔබතුමාලා කියනවා නම් පාර්ලිමේන්තුවේ සම්මත කරපේට. දැන් එකපෙත්තකින් කියනවා 3 වෙනි වර කියවනකොට දුන්නේ නැතිලු. 3 වෙනි වර ඔබතුමා හැමෝම දන්නවා සංශෝධන ඉදිරිපත් කරන්න බෑ. ඒකට තියෙන අවස්ථාවක්. අනිත් එක එදා ඔබතුමාට හොඳ දී කල්පනාවෙන් ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ කතානායක විදියට කටයුතු කරන්න මේ පාර්ලිමේන්තුවේ වාතාවරණයක් තිබුණද? මෙතන කෑ ගහලා ගාල ගෝටි කරලා කරනකොට කොහොමද ඔබතුමා කටයුතු කරන්නේ? ඉතින් ඒක නිසා ඒ தત્ත්වය නිර්මාණය කරේ මෙතුමල්ලානේ. ඉතින් ඒ ප්‍රශ්නය තියෙනවා නම් කරු කතානායකතුනි මේක පාර්ලිමේන්තුව. මේක රටට පේන්න ආදර්ශමත් විදියට ප්‍රශ්නේ සාකච්ඡා කළ මේ දැනුත් පේනවනේ. දැනුත් පේනවනේ. ඔබතුමා මයික් එක මට දුන්නා. අරේ ඒ මාළු මාකට් එක වගේ ඉතින් මේ පාර්ලිමේන්තුව තමුන්නාසලගේ හැසිරීම නිසා තමයි මේ 225 මෙපයි කියන්නේ. ඒක නිසා කරු කතානායකතුමනි කවුරු හරි කියනවා නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු එක වළංගු නැහැ කියලා මම හිතන්නේ එහෙම mantri කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ. පක්ෂ ආඡන්දය දුන්නත් විපක්ෂව ඡන්දය දුන්නත් ඒ mantri නම් කියන්නේ
පාර්ලිමේන්තුවේ
සම්මත කරපු එක වළංගු නැහැ කියලා
සභානායකතුමා දිනට නියමිත කටයුතු ආරම්භ
කරන්න.
ගරු කතානායකතුමනි අද ප්‍රධාන වැඩකටු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් අංක 1
මන්ත්‍රීතුමා
කුමක්ක සඳහන් තිබුණාද?
ඔබතුමා වැදගත්
අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1 සිට 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 9:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාවේ
දෙක පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 1 සිට 29 දක්වා විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවරණයක 27 විද්වාන වලින් නිදහස් වී යුතුය.
සභාවේ එකඟද?
ආයි. 3 තේරීම් කාර්ක සභාව අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 විධාන ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ 5 සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාර්ක සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගේ සමන්විත විය යුතුය.
සභාවේද?
ආයි. 4 තේරීම් කාර්ක සභාව අංක 2 අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාව ප්‍රකාරව මතු සඳහන් සමාජික මන්ත්‍රීවරයන් 9 පාර්ලිමේන්තුවේ 5 සභාවාරයේ තේරීම් කාර්ක සභාවේ සේවය කළ යුතුය. ගරු නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, ගරු ප්‍රසන්න රණතුංග මහත්තුමා, ගරු නීතිඥ නිමන් ශ්‍රීපාල සිල්වා මහත්තුමාට, ගරු ඩග්ලස් දේවානන්ද මහත්තුමා, ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මහත්තුමා, ගරු ජොන්සන් ෆර්නෑන්ඩෝ මහත්තුමා, ගරු ගයන්ත කරුණාතිලක මහත්තුමා, ගරු නීතිඥ රවුෆ් හකීම් මහත්තුමා, ගරු ගාමිණි ලොකුගේ මහත්තුමා, ගරු විජිත හේරත් මහත්තුමා, ගරු අමිතානන්ද අඩේකලනාදන් මහත්තුමා, ගරු නීතිඥ සාගර කාර්යෝසම් මහත්තුමා.
සභාවේද?
ආයි.
තේරීම් කරක සභාවේ ප්‍රථම රැස්වීමක් 20-24 පෙබ්‍රවාරි මාස 8 වන වෙනිදා නම් අද දින අපර භාග 1:30 මාගේ නිලකාම්රියේ පැවැත්වීමේ නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාට මේන් කාරණිකව දැනුම් දීමට කැමැත්තෙමි.